ආයුබෝවන් දුවේ පුතේ. දරුණු අසංගතයක් අපි ලුහුබඳින මොහොතක ඔබත් සමග මම මේ යන්න සූදානම් වෙන්නේ අධ්‍යාපනික කොදෙව්වක් තුල සැඟවෙන්න. ජීවිතේ හිටිවනම නැවතිලා කියලා ඔබට හිතේ. ඒත් එහෙම නැවැත්මක් නොතිබූ බව තව නොබෝ දිනයකින් විභාගේ පැමිණුනාම ඔබට දැනීවි. ඉතින් පසුතැවීමකින් නතර නොවන්නට ඔබට උදව් කරන්නයි දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයත් රුහුණු සේවයත් මමත් ඔබේ නිවහනට ගොඩවදින්නේ. අවකාශයේ පාසල තුලින් අද ඔබ හමුවට එන මම අකුරැස්ස සෞභාග්‍යා විද්‍යාලයේ සිංහල විෂය භාර ආචාර්යණී දිල්රුක්ෂි ජයලත්ගේ. දිසාපාමුක් ඇදුරු කුලයට නින්දාව වට වැගිරිලා අහිංසකගේ අහිංසකකම හිත පතුලේ ඇත වැළලිලා සංසාරගත වෛරයක්දෝ පාප මිතුරන් හමු වෙලා අහිංසක අඟුලි මාලවිය රුවිරු පොළොවට වගුරලා. අද අපි කතා කරන්නේ පුතේ පුරාතන සම්භාව්‍ය සාහිත්‍යේන පොළොන්නරු යුගයේදී ගුරුළු ගෝමි පඬිතුමා විසින් රචනා කරපු අමාවතුර කෘතියෙන් අපට ඉගෙන ගන්න තියෙන අඟුල්මල් දමනීය පාඩම ගැන. නවාරහාදී බුදුගුණයන්ගෙන් එකක් වුණු පුරිස ධම්ම සාරතී ගුණය උපයෝගී කරගෙන බුදුන් වහන්සේ විසින් බිඳුණු ජීවිත සුවපත් කළ ආකාරය හරි අපූර්වට අපිට මේ පාඩම තුළින් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරමු පුතේ මේ අඟුල්මල් දමනයේ කතාවේ තියෙන සමාජීය නිරූපණය හා ජීවිතාවබෝධය ගැන. සාහිත්‍ය කෘතියක් ගැන කතා කරද්දී ඕනෑම සාහිත්‍ය නිර්මාණයක තියෙනවා එම නිර්මාණය බිහිවන යුගයේ ආශ්‍රය කරගන්නා ප්‍රදේශයක බැඳුණු සමාජීය වටපිටාවක් ගැන ව්‍යංග්‍යාර්ථවත් භාෂාවක්. අපි මේ හොඳින් අවබෝධ කරගන්න ඕන පුතේ. අපි අද කතා කරන අඟුල්මල් දමනයේ කතා පුවත ආශ්‍රය කරගන්නේ බුද්ධ කාලීන භාරතය. මේ සමාජය තුළ තිබුණේ රාජාණ්ඩු පාලනයක්. ඒ බව අපිට එකල්හි මහා ජනයෝ කොසල් රජුගේ ගෙවෙත් දොර රැස්ව වැනි යෙදුම්වලින් පැහැදිලි වෙනවා පුතේ. මේ ආකාරයට රාජාණ්ඩු පාලනයක් තිබුණ භාරතයේ පාලනය සඳහා ක්ෂත්‍රීය වංශික පිරිසක් සිටියා වගේම එයට උපදෙස් දීමට පුරෝහිත ධූරයක් පත් කරලා තිබුණා. ඒ බව තහවුරු වෙන්නේ කොසල් රජුගේ භරගනම් පුරෝහිතයා පිණිස කියන යෙදුමෙන්. පුරෝහිත ධූරය පහත් කුලයක කෙනෙක්ට ලැබෙන්නේ නෑ පුතේ. මොකද ඒ කාලේ කුල ભેදය එහෙමත් නැත්නම් සමාජ ස්ථරායනය කියන එක හොඳටම ඉන්දියාව තුළ පැවති කාලයක්. ඒ නිසා මේ පුරෝහිත ධූරය ලැබුණේ බ්‍රාහ්මණ වංශිකයින්ට. පුතාල අහලා ඇති සමහර විට අතීතයේ ભારતයේ තුල පැවති කුල ක්‍රමයේ පිළිබඳව අහලා නොතිබුණත් අද අපි ඉගෙන ගනිමු නේද? ප්‍රධාන කුල හතරක් තිබුණ පුතේ. මොනවද? බ්‍රාහ්මණ, ක්ෂත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර. තමයි මේ ප්‍රධාන කුල හතර. ඒ වගේම ශුද්‍ර කියන කුලය තවත් කුල කිහිපයකට බෙදුණා. මොකද ඔවුන් තමයි සමාජයේ පහත්ම කුලයන් විදියට සැලකුවේ. ඒ කුල තමයි පුතේ වේන, නේසාද, රතකාර, පුක්කුස, චණ්ඩාල කියලා කියන්නේ. ඉතින් භාරතීය සමාජය තුල පැවති මේ කුල ක්‍රමය ගැන අපට අඟුල්මල් දමනයේ පාඩම තුලින් මුණගැහෙනවා. පෙරවරු සුගත් මහපහෝල් හැඳ පෙරව නුවර වැද වළඳා වෙහෙර ගොස් ඔව්හට සංග්‍රහ කැටටිව දෙවුරමින් නික්ම අදන් මග පිළිපන්හු. එකල්හි ගොන් රක්නාහු, වස්සන් රක්නාහු, සහන්නාහු, ගමන් යන්නාහු බුදුන් එකලාව බුදුරැස් නොවිහිද වඩනු උන් දැක. බුදුන් වහන්සේ අඟුලිමාල දමනය කිරීමට මහ වන්නේට වඩින අවස්ථාවේ මුණගැහෙන මිනිසුන් මේ පංච කුලයන්ට නෑකම් කියන බව කතුවරයා අපට හඳුන්වලා දෙනව පුතේ. ඒ මම කිව්ව උදාහරණයෙන්ම පුතේ අපිට සමාජයේ කුල ක්‍රමයේ ගැන කතා කරනා වගේම විවිධ කර්මාන්තයන්හි නියැලෙන පිරිස්, ඒ කියන්නේ කෘෂිකර්මාන්තය, සත්ත්ව පාලනය, රෙදි විවීම වගේ කර්මාන්තයන් වල නියැලෙන පිරිස් බොහොමයක් ඉන්දියාව තුල වාසය කළ බවට හොඳ සාක්ෂියක් ලැබෙනවා. දැන් පුතේ අපි කතා කළා මේ අඟුල්මල් දමනයේ පාඩම තුල සමාජීය නිරූපණයේ මුණගැහෙන අවස්ථාවන් පිළිබඳව පුතාලගේ පැවරුමත් අතට අරගෙනම අපි අවස්ථාවන් කිහිපය නැවත මතක් කර ගනිමු. පළවෙනි එක රාජාණ්ඩු පාලනයක් පැවති බව. ඊළඟට රාජාණ්ඩු පාලන ධූරාවලිය තුල පුරෝහිත තනතුර පැවති බව. ඒ වගේම සමාජයේ පැවතුන කුල ක්‍රමය. ඊළඟට විවිධ කර්මාන්තයන් තුලින් යැපුණු පිරිස් සමාජයේ තුල සිටි බව වගේ සමාජීය නිරූපණයන් බොහොමයක් මේ පාඩම තුල ඇතුළත් වෙනවා. ඒ වගේම පුතේ බෞද්ධාගමික පරිසරයත් මේ කාලයේ වෙන විට ಭಾರತයේ තුල මුල් බැසගත්තු ආගමක් බවට පරිවර්තනය වෙලා තිබෙන බවත් අපිට සමාජීය නිරූපණයන් ඔස්සේ හඳුනා ගන්න පුළුවන්. මම අද පුතාලගේ අඟුල්මල් දමනේ සමාජීය නිරූපණය හා ජීවිතාවබෝධය කියන මාතෘකාව දෙකකට වෙන් කරගෙන කියලා දෙන්නි පුතේ. ඔයාලට තේරුම් ගැනීමට සහ මතක තබා ගැනීමට පහසුවක් වෙන්න ඕන නිසා. ඒ වගේම පුතාලට බය නැතුව සාහිත්‍ය විචාරයක් ආවොත් ඒකට ලියන්නත් දැන් පුළුවන් වෙන්න ඕනේ. තේරුණාද? හොඳයි පුතේ. අපි බලමු ඊළඟ කොටස. කොහොමද මේ අඟුල්මල් දමනේ පාඩම තුලින් අපට අපේ ජීවිතය හැඩගස්වා ගැනීමට ජීවිතාවබෝධය ලැබෙන්නේ කියලා? තාත්ත කෙනෙක් කියලා කියන්නේ දරුවෙක්ගේ ජීවිතයට මහත් ආශිර්වාදයක්. පියෙකුගේ සෙනෙහස මොන වගේද කියන අපූරු ගීතයක් මට මතක් වෙනවා. ටී.එම්. ජයරත්න මහත්මයාගේ අම්මා සඳකි මම ඒ ලොව හිරුවේ රිදී.
අම්මා සඳකි මම ඒ ලොව හිරුවේ රිදී. රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳි පිය සෙනෙහසක කවු ගිලිය වුණා මදි
වගේ. නමුත් පුතේ මේ අහිංසකගේ පියා ඒ පිය ගුණයේ ඉක්ම වූ අදම ගති පල කරපු තාත්ත කෙනෙක්. අහිංසක ඉපදුනේ සොර නැකතකින් බව දැනගන්න අහිංසකගේ පියා භාර්ග බමුණ රජතුමාගෙන් ප්‍රශංසා ලබන්න ගිහින් අහනවා තමන්ගේ පුතාව මරන්නද කියලා. ලාභ සත්කාර බලාපොරොත්තුවෙන් තමන්ගේ ලෙයින් ජාතක වුණු තමන්ගේ පුතාව මරන්න තරම් පියෙක්ට සාහසික වෙන්න පුළුවන්ද? කුමන කාරණයක් නිසාවත්. මේ සිදුවීම තුලින් පුතේ අපිට අපූරු ජීවිතාවබෝධයක් ලබා දෙනවා. ලෝකයේ තියෙන දයාබරම බැඳීම, මාපිය දූදරු බැඳීම පවා කෙලෙසුණු සමාජයක අපි ජීවත් වන නිසාවෙන් පරිස්සමට ජීවත් වෙන්න ඕනි කියලා. ඊළඟට පුතේ අපට මුණ ගැහෙනවා තවත් වැදගත්ම ජීවිතාවබෝධය ලබා දෙන කොටසක්. සමාජයේ ජීවත් වන මිනිසුන් හඳුනාගත යුත්තේ කෙසේද? තමන් ළඟ සිටින තැනැත්තා පවා තමන්ගේ ජීවිතය අඳුරට දැමිය හැකි බවට හොඳ ජීවිතාවබෝධ විවරණයක් අපිට මේ කොටස තුලින් මුණ ගැහෙනවා. අහිංසක මානවකයා ආතැන් පටන්ගෙන ඇපි නොපෙනෙම්හ, ඔහු කෙසේ බිඳුවම්හ. අහිංසක අධ්‍යාපනය ලැබීමට යනවා දිසාපාමොක් ඇදුරුතුමා ළඟට. ඔහු බොහොම ගුරු ගෞරවයෙන් මනා හික්මීමකින් අධ්‍යාපනය ලැබෙනවා. ගුරුවරයාත් ඔහුට බොහොම ආදරේ. නමුත් මේ බලාගෙන ඉන්න බැරි කොටසක් ඉන්නවා. මේ ගුරු ගෙදර කවුදේ? අහිංසකගේ යාළුවන්. ඔවුන් ගුරුවරයාගේ සිත අහිංසක කෙරෙහි බිඳවීමට නොයෙක් උපායන් කල්පනා කරනවා. සැමදෙනා හට නුවණැති බැවින් නුවණ නැත්තේ යයි නොකිය හැක්ක. වත්සපනින් නොවත්සපනැයි නොකිය හැක්ක. ජන්ම ඇත්තෙන් අජන්මවතයි නොකිය හැක්ක. කුමක් කෙරෙම්හ? මෙහෙම කල්පනා කරන මේ යහළුවන්ට අපූරු අදහසක් පහළ වෙනවා. ආචාර්යා අඹුවා සසඟ ඇත්තේ යයි බිඳ පියම්හ. බලන්න පුතේ, ආචාර්යවරයාගේ බිරිඳ සමග අනියම් ප්‍රේම සම්බන්ධයක් තියෙනවා කියලා බොරු කේලම් පවසලයි ගුරුවරයාගේ සිත අහිංසක කෙරෙහි බිඳවන්නට උත්සාහ කරන්නේ. මේ වගේ සිදුවීම් ඕනෑතරම් අපගේ සමාජය තුළ සිද්ධ වෙනවා. හොඳට කල්පනා කරලා ආපස්සට තමන්ගේ ජීවිතේ දිහා හැරිලා බැලුවොත් මේ කතා කරන මටත් අහගෙන ඉන්න පුතාලටත් මේ වගේ සිදුවීම් ඕනෑතරම් වෙලා ඇති. ඉතින් පුතාලට හිතෙන්න පුළුවන් අඟුල්මල් දමනය තුළින් අපිට කියා දෙනවා තමයි මේ සිදුවීම් සමාජය තුළ සිදුවෙනවා කියලා. ඉතින් අපි මොකද කරන්නේ? කොහොමද මේවට මූණ දෙන්නේ කියලා? අන්න ඒක තමයි පුතේ අපිට මේ සිදුවීමෙන් ලබා දෙන ජීවිතාවබෝධය. අපි මොකද කරන්න ඕන? අපි කරන්න ඕන අපි අපිව විතරක් විශ්වාස කරන එක. පුතාල හොඳට හිතලා බලන්න. මෙතෙක් දවසක් පුතාල විශ්වාස කළ මිනිසුන් සහ ඔවුන් ඔබව අඳුරට ඇදගෙන ගියපු ආකාරය ගැන දැන් මතක් වෙනව නේද දුවේ පුතේ? එහෙනම් අපි ආයේ කවුරුත්ම විශ්වාස නොකරෙමු. ජීවිතේ වැරදුනොත් පාඩුව Tamanටමයි. වෙන කාටවත් නෙමේ. බලන්න මේ අහිංසකගේ යාළුවන්ගේ ඊර්ෂ්‍යා සහගත හැඟීම් නිසාත්, ඔවුන්ගේ කූට උපාය බුද්ධිය නිසාත් ගුරුවරයාගේ සිත අහිංසක ගැන කලකිරවනවා. එහෙම වෙන්නේ අහිංසක ගැන සැකයක් ගුරු සිතෙහි තැන්පත් කිරීම තුලින්. පුතාල දන්නවා අපි බැංකුවක මුදල් තැන්පත් කළොත් අපිට පොලිය ලෙස ලැබෙන්නේ මුදල්මයි. ඒ වගේම ගුරු සිතෙහි අහිංසක ගැන තැන්පත් කළ සැකය නිසා ප්‍රතිඵලයේ විදිහට ගුරුවරයාගෙන් එළියට ආවෙත් සැකයමයි. මේකෙන් අපිට තවත් දෙයක් ගන්න පුළුවන් පුතේ. කාටවත් විශ්වාස කරන්නේ නැහැ වගේම කවුරුත් කියන දෙයක් හිතේ තැන්පත් කරගෙන අපි අපේ ක්‍රියාවන් ක්‍රියාත්මක කරන්න හොඳත් නැහැ. ගුරුවරයා අහිංසකගෙන් පිළිගන්න සූදානම් වෙන්නේ අනුන් කියන දේවල් සිතේ තබාගෙන. ඒක ගුරුවරයෙකුට ගැළපෙන දෙයක් නෙමෙයි. නමුත් ඒකෙන් බිහිසුණු ඉරණමකට මුහුණ දෙන්නේ අහිංසක ජීවිතයක්. එක් පාර්ශවයක කරුණු හිතේ තියාගෙන තීන්දු තීරණ ගැනීමෙන් වෙන විනාශය අපිට හොඳටම පැහැදිලි වෙනවා මේ කතාවෙන්. මේ සිදුවීම තුලින් පුතාලට ජීවිතයට අවබෝධයන් රාශියක් ලබා දෙනවා. පුතාල හැමදාම ළමයෙක් විදිහට කාලය ගත කරන්නේ නැහැ. හිතන්න, පුතාල පුංචි කාලේ ඉපදුණු දවසේ ඉඳලා ජීවිතයේ විවිධ අවදි පසු කරලයි ළමා කාලයට ඇවිත් ඉන්නේ. ඉතින් හැමදාම ළමා කාලේ ඉන්නත් බෑ. ටිකෙන් ටික වයසට යද්දි තරුණ වයසට, වැඩිහිටි වයසට, මහලු වයසට පත් වෙනවා. තව ටික කාලයකින් විභාගය පාස් කරලා පුතාල රැකියාවකට යාවි. එතනදිත් අපිට මේ විෂම සමාජයයි පුතේ මුණ ගැහෙන්නේ. අදටත් වඩා එදාට ඔබ ආරක්ෂා විය යුතුයි. ඔබේ හැකියාවන්, දක්ෂතාවයන් දකින කෙනෙක් ඔබට ඊර්ෂ්‍යා කරන්න පුළුවන්. ඒක ස්වභාවිකයි. නමුත් ඔබයින් බේරිලා සිටිය යුතුයි. සමහර විට ඔබ අනාගතයේ නායකයෙක් විය හැකියි. එතනදී ඔබට විවිධ මිතුරු වේශයන් මවාගත්තු පුද්ගලයන් විවිධ අදහස් පළ කරાવી ක්‍රියාත්මක කරන්න කියලා. නමුත් පුතේ, අපි අනිත් අයගේ අදහස් වලට ගරු කරන්න ඕන වගේම නපුරු පවිටු අදහස් වලින් බේරෙන්නත් වග බලා ගන්න ඕන. ඉතින් මේ අඟුල් මල් දමනය තුලින් අපිට ජීවිතාවබෝධයට කරුණු රැසක් ගෙන එන තැනක් තමයි අපි ඒ සාකච්ඡා කළේ. ඊළඟට අපි තවත් තැනක් බලමු. කිසිම කෙනෙක්ගෙන් හවුහරණක් නොලද, අනුකම්පාවක් නොලද තමු පොතු සොයාගෙන අහිංසකගේ මෑණියන් යනව වනයට. පුතා අහිංසකය, කොහි සිටියේහි? කොයි හුන්නේහි? කොයට ගියේහි? පුතේ මාහා නොබෙනෙහිනෝ. බලන්න පුතේ, අම්මා කෙනෙක්ගේ දරු සෙනෙහස. තමන්ගේ පුතා හොරෙක් වුණත්, මිනි මරුවෙක් වුණත්, ස්ත්‍රී දූෂකයෙක් වුණත් ඇයට තමන්ගේ පුතා පුතාමයි. ඒ නිසාම ගැමි වහරෙහි කියමනක් තියෙන්නේ හොරාගේ අම්මගෙන් පේන හනෝ වගේ කියලා. ඒක කවදාවත් සිද්ධ වෙන්නේ නැති දෙයක්. මන්තානි බැමිණිය තමන්ගේ පුතු සොයාගෙන නික්මෙන්නේ කොසල් රජතුමා අඟුලිමාල සොයාගෙන නික්මෙන ආරංචියට. භර්ග බමුණ මේ අවස්ථාවේ පියෙක් විදිහට හැසිරෙන්නේ නැහැ. නමුත් මන්තානි බැමිණියට තවත් ඉවසිය නොහැකි. ඒ නිසයි අය තමන්ගේ දරු සෙනෙහස වෙනුවෙන් මහ වනයේට තනිවම යන්නේ. නන්දා මාලනී විසින් මේ අපූරු මව් සෙනෙහස කියන කතාව සත්‍යයක් කියලා මට හිතෙනවා.
Thank you.
හොයාගෙන වනයට යන දෙදෙනාගෙන් එක්කෙනෙක් තමයි පුතේ ඔහුගේ මෑණියන්. ඉඳින් අපිට කතුවරය මේ පසක් කරවන්න උත්සාහ කරන්නේ පුතේ, දරුවෙක් කෙරෙහි මවකගේ සෙනෙහස කොතරම්ද කියලා. වගේම ලෝකයක් හමුවේ අපි අසරණ වුණත් එදාට අපි ළඟ ඉන්නේ අපේ අම්මා පමණයි කියන එක. ආදරණීය පුතේ, අම්මාට ආදරය කරන්න පුරුදුවන්න. අම්මාට ආදරය කළ නොහැකි දරුවෙක්ට ලෝකයේ වෙසෙන වෙනත් කිසිම කෙනෙකුට ආදරය කළ නොහැකි. ඒ සත්‍යයයි ගුරුළු ගෝමීන් විසින් අපූර්වට අපේ ඉදිරියට රැගෙන එන්නේ. හොඳයි පුතේ, අඟුල්මල් දමනේ කතාව තුළ දිගහැරෙන තවත් ජීවිතාවබෝධය ලබා දෙන කොටසකට අපි යමු. අලුයම ලෝකයේ දිහා බලන බුදුරජාණන් වහන්සේට පෙනෙනව අඟුලි මාලව තමන් සොයා නොගියොත් තමන්ගේ මව මරලා සසරින් එතර විය නොහැකි ආනන්තරීය පාප කර්මයක් කරගන්න බවට. දිව නෙතින් දකින බුදුන් වහන්සේ තනිවම වනයේට පියමං කරනවා අඟුලි මාලයන්ට පිහිටවීමට. මෙහිම වඩින බුදුන් වහන්සේ පසුපසත් අඟුලි මාල හඹාගෙන එනවා. තව එක ඇඟිල්ලයි ගුරු පූජාව සම්පූර්ණ කිරීමට අඩු. නමුත් බුදුන්ගේ අදිෂ්ඨාන ශක්තියෙන් අඟුලි මාලෙට බුදුන් සමීපයට කිට්ටුවන්නටවත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. අවසානයේ සොර ක්ලාන්ත විය, මියෙහි කෙල සිඳී ගියේ, ශරීරයෙන් ශ්වේද බස්සී. දැන් අඟුලි මාලට හොඳටම වෙහෙසයි. ඌ කල්පනා කරනවා පෙර දවස තමන් දුවන ඇතුන් මුවන් අසුන් ලුහු බැඳා, මිනිසුන් කණ්ඩායම් ලුහු බැඳා. ඒත් අද සංසුන් ගමනින් වඩින එක් මහණ කෙනෙක් තමන්ට ලුහු බඳ ගන්න නොහැකියයි කියලා. අඟුලි මාල සිට මහණයනුවෙන් බුදුන් වහන්සේට පවසද්දී බුදුන් වහන්සේ මම සිටියෙමි තොද සිට යනුවෙන් අඟුලි මාලට පවසනවා. එහි තේරුම හොයන උගත් අඟුලි මාලට වැටහෙනවා මේ බුදුන් වහන්සේ බවත් තමන්ට පිහිටවීමට පැමිණ ඇති බවත්. අඟුලි මාල බුදුන් වහන්සේගේ සරණ යනවා. බලන්න පුතේ, වචන වලින් පුළුවන් මිනිස්සුන්ගේ ජීවිතේ විනාශ කරන්න, වගේම යහපතට හරවාලන්නත්. ඒ ජීවිතාවබෝධයයි අපිට මේ සිදුවීමෙන් ලබා දෙන්නේ. අයහපත් ගුරුවරයෙකුගේ අයහපත් වදනකින් දරුවෙක්ගේ ජීවිතේ විනාශයට ඇද වැටෙද්දී යහපත් ගුරුවරයෙක්ගේ යහපත් වදනකින් පුළුවන් දරුවෙක්ගේ ජීවිතය යහපතට හරවන්න. මේකෙදි කතුවරයා ව්‍යංග්‍යාර්ථයෙන් පවසනවා, ගුරුවරයෙක් කිව්වත් තමන්ගේ ළඟ සිටින හිතවත්ම තමන්ට ආදරය කරන කෙනෙක් කිව්වත් ඒ සිදු කරන්න කියන ක්‍රියාවෙහි හරි හෝ වැරදි බව තමන්ගේ මනසින් නිශ්චය කරගෙන කටයුතු කරන්න කියලා. දැන් පුතාලගේ නිබන්ධනයේ ජීවිතාවබෝධය සඳහා නිදසුන් ලියාගන්න කියන කොටසට බොහෝ නිදසුන් ලියාගන්න පුතාලට පුළුවන්. ඉතින් පුතේ, අධ්‍යාපනය ලබා දීමට මේ කෙරෙන ව්‍යායාමය කාලයත් සමග කෙරෙන ගනුදෙනුවක් නිසා නික්මින්නටයි මේ සූදානම. මෙතෙක් වෙලා මාත් සමග රැඳුණු මගේ දුවට පුතාලට ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරන්නම්. අසුරු සෙනෙන් ගිලිහෙන ජීවිතයට ඕදනක් එක්කල මා අකුරැස්ස සෞභාග්‍ය විද්‍යාලයේ සිංහල විෂය භාරාචාරිණී දිල්රුක්ෂි ජයලත්ගේ.